2000 18 වසරේ හත්වෙනි මාසේ 15 වෙනිදා භාවනා වැඩසටහන. සියලු දෙනාටම තෙරුවන් සරණින්. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වන සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධා ගුණ ඇති වාසනාවන්ත පින්වතුනි, හුදෙක් දැනුමක් සඳහා නොවේ, අවබෝධය සඳහා පේවි වාසය කරන පින්නතුන් පිරිසක් අපිට මේ ස්ථානය දකින්න ලැබෙන්නේ. කොහොමද අදාද මේ හිතේ තියෙන කෙලෙස් දාහය නිවිලා, ඒ කෙලෙස් වලින් අත මිදිලා කොයි වෙලාවෙද අපිට මේ හදවතට නිර්වාණය කියන අවස්ථාව ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරමින්, අදිෂ්ඨාන කරගනිමින්, වීරිය කරමින්, කැපවීමෙන් කටයුතු කරන පින්නතුන් පිරිසක් තමයි මෙහි සහභාගී වෙලා සිටින්නේ. ඒ සඳහා කටයුතු කරද්දී අපේ පින්නතුන්ට හිත තුළම හටගන්නා වූ අභියෝග බොහෝ ප්‍රමාණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සිත හඳුන ගන්නටම උපකාරක වෙන ධර්ම හඳුනාගෙන අවබෝධ කරගත යුතුයි. හොඳින් අවධානයෙන් සිටිය යුතුයි නීවරණ ධර්ම පිළිබඳව. නැත්නම් ඔබේ හිතේ නීවරණ ධර්ම පැමිණියොත් ඒ නීවරණ ධර්ම වලට හසු වෙනවා. අනිවාර්යයෙන්ම මේ මොහොතේත් ඔබට නිවන අවබෝධ නොවී තියෙනවා නම් ඒකට හේතුව තමයි වෙන කිසිවක් නොවේ, නීවරණ ධර්ම. ඒ නිසා හොඳ පරීක්ෂාවකින්, සැලකිල්ලකින් නීවරණ ධර්ම පිළිබඳව අවබෝධයකින් කටයුතු කරනවා. තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්න ඒක තමයි වැදගත්. ස්වාමීන් වහන්සේගේ දේශනාව ඔබේ කන්වලට නෙවෙයි, ඔබේ හදවතටයි. ඔබේ මතකයට නෙමෙයි, ඔබේ කෙලෙස් දුරු වීම පිණිස. මොනවද කෙලෙස්? ඔබම ජීවිතේ ගැටලුව හඳුනාගත්තේ නැති ස්වභාවය. දුක්ඛ සත්‍ය කියලා වෙනම සත්‍යයක් බුදුරජාණන් වහන්සේ ලෝකයට ගෙනහැර දක්වන්නේ මේ ලෝකේ මිනිස්සුයෝ දුක මොකද්ද කියලා හඳුනන්න නැතුව තමයි පිළියම් සපය ගන්න උත්සාහ කරන්නේ. එහෙමද නැද්ද? දුක මොකක්ද කියලා හඳුනගත්තේ නැතුව, හඳුනගන්නේ නැතුව පිළියම් සපයනවා. එතකොට ජීවිතේ කවමදාකවත් ඒතෝ පිළියමක් ලබන්නේ නැතුවම මිය යන. එනිසා පිළියමක් ලබලා අපි ජීවිතේ මේ යන නම් ඇරෙන්න නම් ඉන්නේ අපි නිවැරදිවම දුක කියන්නේ මොකද්ද කියලා හඳුන ගන්නවා. මොකද්ද දුක? ඔබට දුක් දෙන කෙනා කවුද? ඔබේම සිත. ඔබට වැඩියෙන්ම දුක් දෙන කෙනා ඔබේ සිත. ඒක හරියට තේරුම් ගත්ත නම් එයාට කියනවා පංච උපාදානස්කන්ධයේ දුක බව තේරුම් ගත්ත කෙනෙක්. ඒකත් අවබෝධයක්. ඒකත් යම්කිසි අවබෝධයක්. මේ අවබෝධාත්මක මගේ යද්දී ලෞකික සම්මාදිට්ඨි වශයෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨි වශයෙන් වැඩෙදී ඒකත් ලෞකික වශයෙන් හොඳ සම්මාදිට්ඨිය. සැකහර ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගත්තා නම් මට දුක් සපයන ප්‍රමුඛ කෙනා තමන්ගේ සිත කියලා. එතකොට ඔබේ චෝදනා කාටවත් ඇඟිල්ල දික් කරන එකක් නෑ. බලන්න තාමත් හිත ඇඟිල්ල දික් කරනවද? පුතාට, ලේලිට, මහත්තයට, ස්වාමි දියණියට, ස්වාමි පුරුෂයාට නේද දික් කරනවද? බලන්න ඇඟිල්ල. අපේ ජීවිතය අසාර්ථක වුණේ මේ අම්මා තාත්තා නිසා, සහෝදරයෝ නිසා, සල්වාසි නිසා කියලා මේ ඇඟිල්ල දික් කරන ස්වභාවය තියෙනවා නම් ඒකෙන් මුදවා ගන්න ඕන. හිතෙන් ගැලවෙන්න උපායක් බෝවැඩමුළ වැඩ සිටමින් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අපරිමිත දුෂ්කර ක්‍රියාවකදී සොයාගත්තා. සිතෙන් ගැලවෙන උපාය ලෙහෙසි නෑ පින්නතුනි. සිතෙන් ගැලවෙන උපාය ලෙහෙසි වෙන්නේ නෑ. ඇයි එහෙම වෙන්නේ? අපිට ගැලවෙන්න භාවිතා කරන්න වෙන්නේ සිතමයි. ඒ නිසා තමයි සිතෙන් ගැලවෙන පාය ලේසි වෙන්නේ නැහැ. සිතම භාවිතා කරලා සිතෙන් ගැලවෙන්න වෙලා තියෙන්නේ. මේක හරි වැඩක්. තීන්ත වලින් තීන්ත සෝදන්න බෑ. දැලි වලින් දැලිවත් කරන්නට බෑ. එහෙනම් අපිට පුළුවන් ද අපේ සිතෙන්ම සිතෙන් නිදහස් වෙන්න? අන්න සිත මගහැර යන ක්‍රමයක් දහම. අනුගමනය කරන්න සිද්ධ වෙනවා. මේක හරි පුදුම දහමක් වෙනතුනේ. මහා ආශ්චර්යමත් දහමක්. මේ ලෝකේ මිනිස්සෙක් හිතාගෙන හිතාගෙන කෙලවරටම ගමන් කරනවා. එනිසා එදා ලෝකේ සිටපු ඉෂුවරු ලෝකේ කෙලවරටම හිත දියුණු කරලා තිබුණා. ඒ කෙලවරින් එහාට මොකද්ද තියෙන්නේ කියලා දැනගෙන හිටියේ. කෙලවරින් එහාට මොකද්ද තියෙන්නේ? ඔබේ සිතේ කෙලවරක් තියෙනවනේ, ඒ කෙලවරින් එහාට මොකක්ද තියෙන්නේ? වැදගත් වන්නේ යයි කෙලවරට යන සිත මේ කෙලවරින් එහා. හිත හරියට ධර්මයට ඒකාත්මික කරගන්න බැරි තරමට අසංසුන් බවක් තියෙනවා නම් එයාට ධර්මයේ සිත පිහිටවන්න අමාරුයි. ඒ ආගේ අවස්ථාවක මොකද අපි කරන්න ඕන? සිත සංසුන් කරන්න ඕන. සිත සංසුන් කරගන්නට පොඩි භාවනාවක් තියෙනවා, සරලයි. අපිට කායගත සති භාවනාව කරන්න පුළුවන්. කායගත සති භාවනාවට ඉරියාපත භාවනාවල් සහ ආනාපාන සති භාවනාවල් අදාළ වෙනවා. තමන්ගේ ඉරියව්ව සහ ආශ්වාස ප්‍රාශ්වාස පිළිබඳව අවධානය. ඉතින් අපි මුලින්ම ධර්මෙහි සිත යොමු කරන්නට බලයක් හදා ගන්න. ආශ්වාස ප්‍රාශ්වාස පිළිබඳව අවධානයෙන් සංසම් කරගන්න හිත පොහොත මොහොත. එතකොට ඔබේ හිත තවත් බල සම්පන්න වෙයි, ප්‍රබල වෙයි. දැඩි අවධානයක් යොමු කරන්න එපා. බොහෝම සෞම්‍ය ලෙස තමන්ට බරක් නොදැනෙන ලෙස අවධානය යොමු කරන්න ආස්වාස ප්‍රාස්වාසය කෙරෙහි. සැබෑ ඔබේ නිහඬ බව ඔබට ආධ්‍යාත්මය පිළිබඳව පාඩම කියා දෙනවා. ඔබ විසින් නිර්මාණය කරගත්ත නිහඬ බවක් නෙමෙයි, ස්වභාවය තුළින් හටගත්ත නිහඬ බවක් ඔබ තුළ හටගන්නවා නම් ඒ නිහඬ බව තුළ වාසය කරන්න. ඒක කිසි විටක ඔබ විසින් නිර්මාණය කරගන්නා ලද නිහඬ බවක් බවට පත් කරගන්න එපා. ආන්නේ නිහඬ බව ඔබට බොහෝ දෑ ඔබේ ආධ්‍යාත්මය පිළිබඳව පවසයි. අප මේ සියලු භාවනාවල් සිදු කරන්නේ මෙන්න මේ නිහඬියාව ඇති කර ගැනීම උදෙසා, වෙන කිසිවක් උදෙසා නොවේ. මේ සියලු බණ අහන්නේ, සියලු භාවනාවල් කරන්නේ, සද්ධර්ම දේශනාවල් අසන්නේ කුමක් පිණිසද? මේ පූර්ණ නිහඬියාව ඇති කර ගැනීම පිණිස. එහෙම නැත්නම් සංවරය පිණිසයි. අපිට නිහඬියාව විනාශ කරගෙන ලබන්න දහම නෑ. නිහඬියාව ඇති කරගෙනයි, සංවරය ඇති කරගෙනයි අපිට ලබන්න තියෙන දහම. ඔබේ නිහඬියාව කුමක් මුල් කරගෙන සිටිනවාදැයි ඔබ අවධානය යොමු කළ යුතුයි. ඔබ ලෝභය මුල් කරගෙන, ද්වේෂය මුල් කරගෙන, මෝහය මුල් කරගෙන වාසය කරන නිහඬියාවක්ද? අලෝභය, අද්වේෂය, අමෝහය කියන ධර්ම මුල් කරගෙන පවතින නිහඬියාවක්ද කියලා බලන්න ඕන. එහෙමනම් ධර්මයේ නිහඬියාව නම් අවේදිතයි. ධර්මයේ නිහඬියාව නම් අකාලිකයි. ධර්මයේ නිහඬියාව නම් සංවරයි. Thank you. ධර්මයේ නියඩියාව තුළ ලෝභ දේශ මොහ වැඩෙන්නේ නැහැ. අධර්මයේ නියඩියාව තුළයි ලෝභ දේශ මොහ වැඩෙන්නේ. ධර්මයේ නියඩියාව යනු අනිත්‍ය සංඥාව මුල් කරගත්ත නියඩියාව. අනිත්‍ය සංඥාව කියන්නේ කුමක්ද? අනිත්‍ය සංඥාව කියන්නේ මේ රූපය මම මගේ ආත්මය කියලා ගන්නෙ නෑ. අන්න ඒකට කියනවා අනිත්‍ය සංඥාව. වේදනාව මම මගේ ආත්මයකට අරගන්න පවතින ස්වභාවයක් නෑ. අන්න ඒ ගන්නැති ස්වභාවයට කියනවා අනිත්‍ය සංඥාව. සංඥාවක් මම මගේ ආත්මය කරගෙන සංඥාවක් මුල් කරගෙන නැති බව තමයි අනිත්‍ය සංඥාව කියන්නේ. අනිත්‍ය සංඥාව කියලා සංඥාවක් නැහැ. සංඥාවක් නැති ස්වභාවයටයි අනිත්‍ය සංඥාව කියන්නේ. එවිට අනිත්‍ය සංඥාව මුල් කරගෙන නැහැ. සංඥාවක් මුල් කරගෙන නැහැ. අනිත්‍ය සංඥාවෙන් සිටිනවා. හදාගත්ත ක්‍රියේට් කරගත්ත දෙයක් සංකල්පයක් පවත්තන විශ්වාසයක් පදනම් වෙලා පවතින දෙයක් නෙමෙයි. සකස් කරගත්ත දෙයක් තුළ ලෝකයක් තුළ වාසය කරනවා නෙමෙයි. අනේකට කියනවා අනිත්‍ය සංඥාව කියලා. තමන් අතීතයේ ලැබපු ආස්වාදයක් විඳිනවා හිම නෙමෙයි. විඥානෙහි පැමිණ වාසය කරනවා නෙමෙයි. නිවැරදි ආර්ය සමාධිය, ආර්ය සීලය දැන් තෝරගන්න හොඳ අවස්ථාව. ස්වාමීන් වහන්සේ දේශනා කරපු ඒ කරුණ ඇතුළත ඒ අනිත්‍ය සංඥාවත්, ආර්ය සීලයත්, ආර්ය ප්‍රඥාවත්, ආර්ය සමාධියත් තියෙනවා පිනතුනේ. ඒ හොඳින් යෝනිසෝ මනසිකාරය කොට ධම්මානුධම්ම ප්‍රතිපත්ති කරගන්න ඕන. වීරියෙන් සංයෝජන බිඳ දමන්න, සැලකිලිමත් වෙන්න ඕන. පංච නීවරණ විශේෂයෙන් දුරු කරගෙන ඉස්සරහට යන්න ඕන. කාමච්ඡන්දයන් නැති වෙනවා නම් ඉන්ද්‍රියන්ට ඉන්ද්‍රිය පිනවීමට කාමච්ඡන්දය ඇති වෙනවා නම් ඒව නීවරණ ධර්මයක්, මගේ අවබෝධයේ වහන එකක් කියලා ඒවයින් නැවත නැවත මෙනෙහි කිරීමෙන් ඒවා වැඩිමින් වැළකී වාසය කරන උන කාමච්ඡන්දය. ව්‍යාපාදය ඇති වෙනවා නම් ගැටීන් සිත මේක මගේ හිත වහන්නයි මේක ඇවිල්ලා තියෙන්නේ කියලා තේරුම් අරගෙන ඒකෙන් නිදහස් වෙන්න ඕන. ඒ වගේම මනස හකුලන ගතිය, පසුබාහන ගතිය තියෙනවා නම් මේව තමයි තීන බෙද්දේ කියලා මේක බොහොම අමාරුවෙන් දිරියෙන් ශක්තියෙන් මැට පවත්වා ගන්න මහන්සි ගන්න ඕන. තමන්ගේ විවිධ මාන දෘෂ්ටි නිසා නිර්වාණය වහගන්න ඉඩ දෙන්න එපා. නිර්වාණය හමුවේදී මම ලදරුවෙක්, බුදුරජාණන් වහන්සේ හමුවේ මා ලදරුවෙක් කියලා කල්පනා කරන්න ඕන. මම ලෝකේ කාට ප්‍රධානීෙක් වුණත්, මොන ආයතනයට ප්‍රධානීෙක් වුණත්, මුළු රටටම ප්‍රධානීෙක් වුණත්, ලෝකෙටම ප්‍රධානීෙක් වුණත්, මම බුදුහාමුදුරුවෝ ඉදිරියේ, ධර්මයේ ඉදිරියේ ලදරුවෙක් කියලා කල්පනා කළා. මේ මාන උද්දච්ච අවිද්‍යාවන් වලට පැමිණෙන්න ඉඩ නොදී ධර්මයේ මෙනෙහි කිරීම, ධර්මයේ පිහිටීම සිද්ධ කරගන්න වග බලා ගන්න ඕන. මේ නීවරණ ධර්මයන්ගෙන් වෙන් වෙන්නත් ඕන, ඊළඟට ධර්මයේ මෙනෙහි කරන්නත් ඕන. එකයි වැදගත් කාරණය. තමන්ගේ හිතේ සීලය පිරිසුදුකමට පත් වෙලා තියෙන්න ඕන. මේ සීලය නැත්තම් සමාධිය වැඩෙන්නේ නැහැ. මොකද්ද මේ සීලය කියලා කියන්නේ? හුදෙක් වෘත සීල නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ පදවලින් කියන වෘත සීල හෝ විනය හෝ නෙමෙයි සීලය කියලා කියන්නේ. විනය කියන එක එක තියෙනවා, එක බාහිර දෙයක්. සීලය කියන්නේ සංවරය. කොහොමද සංවර වෙන්නේ? කොමකින්ද සංවර වෙන්නේ? ලෝභ ද්වේෂ මෝහ වලින් සංවර වෙන්නේ. ලෝභ ද්වේෂ මෝහ වලින් දුර වෙලා සංවර වෙන්න ඕන. අලෝභ අද්වේෂ අමෝහ ධර්ම එතන පවතින ඕන. අන්න එතෙන්ද කියනවා සීලය, මනෝ සංවර සීලය. සිතින් පතපතා, සිතින් සිත සිතා අනුනට අයහපතක් නොකරන භවට තමා තුළ ඇති සීලයක් වෙනවා. අන්න එහෙමනම් අන්න එයාට කියනවා අපි සිල්වත් කෙනා කියලා. මොනම විදිහකින්වත් ලෝකේ තව කෙනෙක්ගේ අයහපතක් පතන්නේ නැති බව සීලය. තමාගේ යහපතත් ලෝකේ යහපතත් පතන තැන හට ගන්නා වූ සීලය. හිතේ පිරිසිදුකම සීලය. දැක්මේ පිරිසිදුකම සීලය. සරහට පැමිණලා කතා කරන්න ඕන කෙනෙක් ඉන්නව නම් එන්න. මම එන්න බලන්න. ඔව්. සංසුන්ව බලන්න, සංසුන්ව බලන්න. නිදහස් වෙන, ඉඩහරින්න, ප්‍රතිසහන කරන්න. මොකවත් අල්ලගන්න එපා. නිදහස් වෙන දෙයට නිදහස් වෙන්න දෙන්න. පැමිණ දෙයට පැමිණෙන්නත් නිදහස් වෙන දෙයට නිදහස් වෙන්න දෙන්න. අපිට මේ ලෝකේ අහිමි වෙන දෙයක් හදා තියාගන්නත් බෑ. ලැබෙන දේ අපිට මේ ලෝකේ වළක්වන්නත් බැරි ලෝකයක අපි ජීවත් වෙනවා. අපි හැමෝම අහිමි වෙන දේවල් ලබන්නත් බැරි, හිමි වෙන දේවල් අත්හරින්නත් බැරි ලෝකයක ජීවත් වෙනවා. අපි අන්න එතෙන්ට එන්න ඕන. එවට අපේද වෙනස්. අපි බේරිලා අහිමි වීම වෙනුවෙන් කලබල වෙන්නේ නැහැ, හිමි වීම වෙනුවෙන් කලබල වෙන්නේ නැහැ. ඊට පස්සේ නිදහස අපි තුළ ස්වභාවයක් බවට පත් වෙනවා. මොකද්ද මනස මේ මොහොතේ කරන්නේ? මොකද ස්වභාවය, මොකද තත්ත්වය? දැන් මේ මොහොතේ මොකක්ද තියෙන මනසේ, මේ මොහොතේ තත්ත්වය මොකද්ද? මානසික සැහැල්ලුවක් ලබනවද, කායික සැහැල්ලුවක්ද ලබන්නේ? තව ලංකරන් මයිකින් ඕන්න දෙකම තියෙනවා. දැන් මේ මොහොතේ මේ 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 මොහොතේ මානසික ස්වභාවය නිහඬ බවට පුරුදු කරන්න, නිහඬ බවට ඇලුම් කරන්න, නිහඬ බවට කැමතිනේ. ඔව්, නිහඬ බවට කැමතියි. මම කියන කෙනාව කොච්චර කල් තියාගෙන ඉන්න පුළුවන්ද මිනිස්සුන්ට? මොහොතක් වදයි. මම කියලා කියන්නේ මේ නිකන් අනුන්ගේ ඉඩමකට හොරොප්පුවක් හදාගත්තා සමාන දෙයක්. ඒ ඔප්පු හදලා තියෙනවා කට්ටිය. අනුන්ගේ ඉඩම් වලට හොර ඔප්පු හදනවා. මම කියන්නේ අනුන්ගේ ඉඩම් වලට හදපු හොර ඔප්පුවක්. ඒ නිසා ඒ වැරද්ද කරන්න එපා කවුරුත්. ධර්ම විරෝධී, නීති විරෝධී, සදාචාර විරෝධී, හැමතකින්ම විරෝධී මේ අනුන්ගේ ඉඩමකට හොර ඔප්පුවක් හදන්න එපා. එතකොට මේ මමේ කියලා හදාගත්ත, තදින් අල්ලගත්ත, තහවුරු කරගත්ත ඔක්කු ඒ බලන්න යථාර්ථය. කොම හොර අස්සන්තිය. ඔක්කොම හොර සහතිකතිය. එහෙනම් මොකද කරන් තියෙන්නේ? ඔප්පු ඉරලා උච්චල වීසි කරලා දාන්න. අම්මේ ඊට පස්සේ අම්මේ ලෝකේ අයිති නැති දේවල් වලට අයිතියක ඔප්පුවක් හදන්නේ නැහැ කියලා හොර ඔප්පු විශ්ි කරන්න පුච්චලා. ඒක නේද වෙන්න ඕන? ඊට පස්සේ මොකද අපිට තියෙන ප්‍රශ්න? අන්න එතන තමයි සිල්වත්කම තියෙන්නේ. අන්න එතන තමයි දානය තියෙන්නේ. මම විසින් දන් දෙනවා නෙමෙයි, මේ මම කියන කෙනාව දන් දෙනවා. මම විසින් දන් දෙනවා නෙවෙයි, මම කියන මමත්වේ දන් දෙනවා. කාටද දෙන්නේ? කෙනෙකුට නෙමෙයි. අයිතිය කොතෙන්ටද? ඒ අයිතියට. ඒ අයිතිය අපි ලෝකේ දානය කියලා හිතාගෙන ඉන්නේ කෙනෙක් කෙනෙකුට දෙන දෙයකට. ඒක තමයි සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටිය ලෝකේ පිළිගත්ත ස්වභාවය තුළදී අපි කෙනෙක් කෙනෙකුට දන් දෙන්නේ. දැන් නිර්වාණය තුළදී අපි කාටද දන් දෙන්නේ? කෙනෙකුට අයිති නැති දෙයක්, කෙනෙක් අයිති නැති බවම පිළිගැනීම. කෙනෙකුට අයිති නැති දෙයක්, මේකට තව කෙනෙකුට අයිති නොකියන බවම පිළිගැනීම. එහෙම නැත්නම් ලෝකේ ලෝකයට මුදවා හැරීම, අතහැරීම. දානය. කිසි දෙයක් තියාගන්න සියල්ල නිදහස් වෙන්න මේ ආස්වාස් ප්‍රාස්වාස කරන හැම මොහොතකම නිදහස් වෙන්න, සැහැල්ලු වෙන්න. ආස්වාස කරමින් ලෝකේ ප්‍රශ්න පුරව ගන්න නෙමෙයි තියෙන්නේ. මම දැකලා තියෙන ප්‍රශ්න තියෙන අය කියලා ඉහෙලට ගන්න බලනකොට එයා ප්‍රශ්නේ අරගෙන තියෙන්නේ තදින්. එහෙම නෙමෙයි ප්‍රාස්වාස කරන්න. සැහැල්ලු වෙන්න. අපි දැකලා තියෙනවා සැහැල්ලුවට පත් වෙන අවස්ථාවලදී කියලා ඉස්සරහනේ එළියට ප්‍රාසාසය කරනවා. ලොකු ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ ප්‍රශ්නයක් යාට වැදුනම කියලා හුස්ම උඩට ඇදලා ගන්නවා. නිසා අපි හුස්ම එළියට යොමු කරමින් නිදහස් වෙනවා. කවුද නිදහස් වෙන්නේ? කවුද නිදහස් කරන්නේ? කෙනෙක් නෑ. ඒ කෙනෙක් නෑ කියන දහම කොතන ඉඳන්ද දකින්නේ? කාටද අයිති? හොඳට අවබෝධයෙන් කියන්න බලන්න. කොතන ඉඳන්ද දකින්නේ? කාටද අයිති? කෙනෙක් නෑ කියන දහම. ශබ්ද නම් කියන්න මට ඇහෙන්නේ කෙනෙක් නෑ. තමන් කියන දේ තමන්ට විශ්වාසද? සියයට කීයක් විශ්වාසද? මොකද තමන් කියන දේ තමන්ට හොඳට විශ්වාස වෙන්න ඕන. විශ්වාස දෙයක් තමයි කියන්න ඕන. මැරෙන්නේ කවුද? උපදින්නේ කවුද? උපදින්නේ කෙනෙකුත් නැහැ, මැරෙන්නේ කෙනෙකුත් නැහැ. ඇයි උපදින්න කෙනෙකුත් නැත්තේ? ඇයි මැරෙන්න කෙනෙකුත් නැත්තේ? ඔව්, ඒක තමයි. ඇයි නැත්තේ? උපදින්න කෙනෙක් නැත්තේ ඇයි? මැරෙන්න කෙනෙක් නැත්තේ ඇයි? ඒක තමයි මම අහන්නේ ඇයි කියලා. සංස්කාර තිබුණොත් උපදී, සංස්කාර නැති වුණොත් නූපදී. කර්ම තිබුණොත් උපදී, කර්ම දුරු වුණොත් නූපදී. එහෙමනම් කර්ම තියෙනකම් උපදී තියෙනවා, විපාක තියෙනවා. සංස්කාර තියෙනකම්, ගෙවල් හදනකම් ඒ ගෙවල් වල වාසය කරනවා. මෙහි උපදින්න මැරෙන්න කෙනෙක් නැති ස්වභාවයේ යථාර්ථය. නමුත් ඒ යථාර්ථයේ යථාර්ථයේ විදියට බාරගන්න නැති ලෝකයට උපත මරණය හැදෙනවා. හදාගත්ත එක ඒකත් අර මගේ ඊටම කියලා අල්ලගත් එකක් වගේ. දැන් බලන්න, මගේ ඊටම කියලා අල්ලගෙන, මගේ ආත්මය කියලා අල්ලගෙන ඊළඟට ඒ ආත්මය ඇතුළේ චරිතයක් ආරූඪ වෙනවා. දැන් මිනිස් ශරීරයක් තියෙනවා, දිව්‍ය චරිත තියෙනවා ආරූඪ වෙලා. මිනිස් ශරීරයක් තියෙනවා, තිරිසන් චරිත තියෙනවා ආරූඪ වෙලා. මිනිස් ශරීරයක් තියෙනවා, පෙරේත ආත්ම භාවයන් තියෙනවා ආරූඪ වෙලා. එයාගේම ආරූඪ වෙන එකක් නෙමෙයි. පිටින් පෙරේදේ කාරුඩ වෙනව නෙමෙයි, එයාගම පෙරේත ආරුඩ, එයාගම යක්ෂ ආරුඩ තියෙන්නේ. දැන් මම කියලා ආරුඩ වෙලා ඉන්නේ කවුද? වෙන කෙනෙක් නෙමෙයි. මම කියන්නේ වෙන කෙනෙක් නෙමෙයි. මමත් කියන්නේ එයාගේම ආරුඩයක්ද නැද්ද? තමන්ගේම ආරුඩයක්. මම කියන්නේ තමන්ගේම ආරුඩයක්. ආරූඪ වෙලා දින්නේ. වේදනාව අත්හල යුතු දෙයක්ද අල්ලගත යුතු දෙයක්ද? අත්හල යුතු වේදනාව අත්හල යුතු සංස්කාර අත්හල යුතුයි වේදනා අත්හල යුතුයි. දැන් මොනවද දැනෙන්නේ? අතහැරියොත් දැනෙන්නේ මොනවද? සංස්කාර අතහැරිය, සංඥා අතහැරිය, විඥාන අතහැරිය, නාම රූප අතහැරිය, ඒ සලආයතන අතහැරිය, වේදනා අතහැරිය, දැන් මොනවද දැනෙන්නේ? තමන් දැනෙන දෙයක් කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. කිසිම දෙයක් දැනෙන්නේ ඒ නොදැනීම පවතින දෙයක්ද පවත්වන දෙයක්ද? පවතින්නෙත් නැහැ, පවත්වන්නෙත් නැහැ, පවත්වන්නෙත් නැහැ. ඒ නොදැනීම පවතින දෙයකුත් නෙමෙයි, පවත්වන දෙයකුත් නෙමෙයි. අන්න එතනට තමයි සැබෑම අනිත්‍ය කියලා කියන්නේ. ඒ කියන්නේ අල්ලගත්ත දෙයක් නෑ, නිත්‍ය කරගත්ත දෙයක් නෑ, ආත්ම කරගත්ත දෙයක් නෑ, මම මගේ කරගත්ත දෙයක් එතන නෑ. ආන්න එතනට තමයි සීලය කියලා කියන්නේ. එතන නිර්මාණය කරගත්ත ලෝභ ද්වේෂ මෝහ පවත්තන්න පුළුවන්කම නෑ. මේ මම, මේ මගේ හරක බාන වත්ත පිටිය ඒවල් දරවල් කියලා එහෙම එකක් නෑ. ඒක තිබුණත් සම්මුතියක් නැතත් සම්මුතියක් විතරයි. තිබුණත් එයාට ගෙනියන්න බෑ, නැතත් ගෙනියන්න බෑ. භෞතික දේවල් නිසා ආරූඪ කරගත්ත මනසක් නෙමෙයි තියෙන්නේ. භෞතික දේවල් වලින් සතුට වෙන මනසක් නෙමෙයි තියෙන්නේ. මොනවද දැනගන්න ඕන? ප්‍රශ්න උපදිනකොට උත්තර හම්බ වෙනවද? ප්‍රශ්න උපදිනකොටම උත්තර ලැබෙනවා නම් ඒක තමයි අපිට අවශ්‍ය කරන්නේ. සම්මුතිය තුළ වාසයනකොට පරමාර්ථය තුළම සත්‍ය තුළම නිර්වාණ අවබෝධය තුළම නිර්වාණ ගාමී ප්‍රතිපදාව තුළම යා වාසය කරනකොට ඒ තුළ වැඩෙනවා. කොහොමද වැඩෙන්නේ? වීත රාගී, වීත දෝෂ, වීත මෝහ වශයෙන් වැඩෙනවා. එයා වේදනා දුරු කරමින් වාසය කරනවා. නාම රූප දුරු කරමින් වාසය කරනවා. සංඥා දුරු කරමින් වාසය කරනවා. ලෝකේ උපාදාන කර නොගනමින් වාසය කරනවා. ලෝකේට නොඇලෙන අර්ථයෙන් තමයි අරහත් කියලා කියන්නේ. එතකොට අරහතුන් වහන්සේලා අනුගමනය කරපු මාර්ගය තුල අපි වැඩෙනකොට අපිට කියනවා ආර්ය ශ්‍රාවකයෝ කියලා. එතකොට මාර්ගය හඳුනා ගැනීම, මාර්ගයට පිවිසීම කියලා කියන්නේ මේ ලෝකේ ලබන්න තියෙන අපිට ලොකු භාග්යක්. මේ හදවතින් ආර්ය මාර්ගයේ ස්පර්ශ කිරීම කියන එක අපිට ජීවිතේට ලබන්න තියෙන ශාල භාග්යක්. මේ ලෝකේ මිනිස්යන්ට ඒ මාර්ගයේ ස්පර්ශ කරන්න බැරි නිසා තමයි අනන්ත සසල දුක්වලට පත් වෙනවා. විවිධ ලබ්ධික භාවයන් වලින්, විශ්වාසයන් වලින්. දැන් මේ ප්‍රඥාව දියුණු කර ගැනීම නිසාම හටගත්තා වූ අවබෝධය. යෝනිසෝ මනසිකාරය නිසාම දියුණු කරගත්ත අවබෝධය. දැන් මේවා හුදෙක් පූජා වලින්, ප්‍රාර්ථනාවල් වලින් පමණක් ලබන්න බෑනේ. මම කියන්නේ පූජා නරකයි කියලා, පූජා හොඳයි. සාමාන්‍ය පූජා පවත්වන මට්ටමේ මනසක් තියෙන මිනිස්සු ඉන්න තැනට පූජා හොඳයි, වන්දනා හොඳයි. මොකද එහෙම බෞද්ධ බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්කිසි ශ්‍රද්ධාවක් උපදවන පිරිස තමයි ඊළඟට සූත්‍ර ධර්ම වලට අහුම්කම් දෙන්න පටන් ගන්න. ඊට පස්සේ තමයි එතනින් එහාට ටිකක් ගැඹුරින් ධර්මයේ අධ්‍යයනය කරන්න පටන් ගන්න. ඊට පස්සේ තමයි මේ ධර්ම මාර්ගේ වැඩෙන්නේ. දැන් ඔබතුමියගේ වයස් කාලයේ පුරාවටම ගණන් හදලා බැලුවොත් කොහොමද ආවෙන්නේ? මල් පූජාවන් වලින් නේද? පිටිච්ච මල් පූජාවලින්, බෝධි පූජාවන් වලින් තියෙනවා. දැන් මෙතුමිය කියලා කියන්නේ මේ ගොඩක් වටින දැනගන්න කියන්න ඕන දෙයක් තමයි මේ රටේ හිටපු මේ පූජනීය ස්වාමීන් වහන්සේ කෙනෙකුට මුලින්ම ආරාමයක් හදලා පූජා කරපු මේ අසහාය චරිතයක් ඔබතුමිය. එහෙම නේද? ඒ තමයි පාරදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ. කවුරුත් අහලා තියෙන බෝධි පූජා පැවැත්තු පාරදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේට මුල්ම කාලේ තම ශක්තියෙන් ආරාමයක් හදලා පූජා පැවැත්තු ආත්මේ. අන්තිම උන්වහන්සේගේ කටයුතු කරන කම්ම දිගටම ශාරදායකත්වයක් සපයලා තියෙනවා. ඒ වගේම අපේ දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේත් එක්කත් බොහොම හිතවත් බෞද්ධ ආනාලිකාවේ සමිනාසයට බොහොම තර්මන්නෝ කටයුතු කරමි. කටයුතු කරපු එතකොට ධර්මයේ තුල බොහොම සමීපව කටයුතු කරපු පින්වත් මහත්මයාක්. හාමුදුරුවන්ට බොරු කියන්න බෑ. මෙතන ඉඳගෙන පරත්තරක් ධර්මය පිළිබඳව නොවසපු පිරිස නෙමෙයිනේ. බොහෝ ගරු සම්භාවනීය ස්වාමීන් වහන්සේලා ආශ්‍රය නිශ්‍රය කරපු ආත්මයක්. එතකොට ඒක ගොඩක් වටින ජීවිතේ ලැබිච්ච දෙයක්. එතකොට ඒ ආර ශක්තිය තමයි අපි ගැඹුරු විදර්ශනාවක් කරා අපේ ආධ්‍යාත්මය පතුරවන්නට අපිට උදව් වුණේ. එතනින් හටගන්න ශ්‍රද්ධාව, එතනින් හටගන්න ඒ මානසික බලය තමයි අපි කවියෙන් නිවන් සුව ලැබේවා කියේ පතපු පැතීමත් මෙතෙන්ට උදව් වෙන්නේ නැති. මේ ගමන යන උදව් වෙන්නේ නැති. සාර්ථක කරගන්න උදව් වෙන්නේ නැති. ඔර තව තවත් අපි දහමට ලැබුරු වෙමින් අපේ ආධ්‍යාත්මය තුළ යම් කිසි ආකාරයකට බැඳිච්ච බරක් තියෙන නම් ඒ බර අපි බිමින් තියන්න ඕන. බර බිමින් තියෙන තරමට අපි සැහැල්ලු වෙනවා. බරක් හසු වුණාද ඒක අපි හරියට අර කට්ටක් හසු වුණාද ඇගේ ඇනිලා තියෙන අපි කට්ටක් ගාලා ගලවන්න ඕන. අපේ හිතේ බරක් හසු වුණාද අපි මොකද කරන්න ඕන? ඒවල මේක ගලවන්න ඕන. ඔළුවේ බරක් හසු වුණාද ඒක ඉක්මනින්ම ගලවලා දාන්න ඕන. දැන් එවිට තමයි අපිට නිදහසේ හුස්ම ගන්න පුළුවන්කම තියෙන්නේ. බරක් නැතුව හුස්ම ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ මානසික ඒකාග්‍රතාවයට පැති දෙකක් උපනා කරනවා. එකක් තමයි කායික වශයෙන් නිරෝගී භාවය සහ හිසෙහි තියෙන නිරෝගී භාවය අත්‍යවශ්‍යයි. මොකද හේතුව මේ අපේ වටිනා කියන මේ සිරස පාවිච්චි කරලා තමයි මේ උතුම් ධර්මයේ තේරුම් ගන්න. එතකොට සිරස නිරෝගීව තියෙනවා. ඊළඟට ඒ තුළින් ලබා ගන්න මානසික නිරෝගීතාවය. මනසේ මුකුත්ම නැත්තම් එතනින් කෝ ආශාදයක් අපිට ගෙනල්ල දෙනවා. මොකද මේ සංස්කාරකයන්ගේ අනිත්‍ය බව, අනිත්‍ය බව දන්න නිසා. සංසුන් බව තියෙනවද හිතේ? ඒ සංසුන් බව හොඳින් පුරුදු කරගන්න දෙන්න. ආනන්ද ස්වාමීන් වහන්සේට පුළුවන් කමක් නැහැ කාගේවත් හිතේ තියෙන කුණු එළියට දාන්න. ඔබටයි ඔබේ කැමැත්තෙන් ඔබේ කුණු ටික එළියට දාගන්න පුළුවන් කමක් තියෙනවා. ඔබේ හිතේ පිරිසුදුකම තියෙනවා නම්, ඔබේ සීලේ පිරිසුදුකම තියෙනවා නම් ඒ ආස්වාදයේ තියෙන්නේ ඔබට. ඔබේ සමාධියේ පිරිසුදුකම තියෙනවා නම් ඒ ආස්වාදයේ තියෙන්නේ ඔබට. ඔබේ ප්‍රඥාවේ පිරිසුදුකම තියෙනවා නම් ඒ ආස්වාදයේ තියෙන්නේ ඔබට. එනම් මේ සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ මනසේ සංවරයට. මනස සංවර කරන වැඩපිළිවෙල. මේක ඉතින් සමහර වෙලාවට මේක ප්‍රඥා සීල සමාධි කියලා ගන්න හදනවා. නෑ, මේ ඔක්කොම එකට වැදින ධර්මතාවම දකින්නේ නෑ. සීලයක් නැහැ ප්‍රඥාව නැත්තම්. සීලයක් නැහැ සමාධිය නැත්තම්. සීලය නැත්තම් ප්‍රඥාවකුත් නැහැ. ප්‍රඥාව ඇහෙනවනේ. ඉතින් ලෝකේ ලොකු තත්ත්වවල ඉන්න සීලු දෙනාටම කියන්නේ මේ ප්‍රඥා සීල සමාධිද, සීල සමාධි ප්‍රඥාද කියලා තර්ක කරන්න යන්න එපා. ඈ, මේ සියල්ලම එකට වැඩෙන ධර්මතා කියලා තේරුම් ගන්න. ආර්ය අෂ්ටාංග මාර්ගෙත් එහෙමයි. එකට වැඩෙන ධර්මතා. සිහිය නැතුව සම්මාදිට්ඨියක් ඇති කරගන්න බෑ. සතිය නැතුව නේද? සමාධියක් නැතුව සම්මාදිට්ඨියක් නැහැ. මැදින් ගත්තත් ඒ වායාම සම්මා වායාම ආජීව නැතුව සම්මාදිට්ඨියක් හටගන්නේ නැහැ. එහෙමනම් එකට වැඩෙන ධර්මතා මේවා. නිසා කවලම් කරගෙන මේ අසරණ වෙලා නිකන් තර්කවාද විවාදවල පැටලි පැටලි ඉන්න එපා. මේ බොහෝම එකට වැඩෙන ධර්මතා. නිර්වාණය ඉලක්ක කරන්න පුළුවන්ද? හරියට අර දුන්නකුයි ඉතලෙකුයි ගත්ත දක්ෂ ඉලක්කකරුවෙක්, ඉලක්කයට විදින පුජ්‍යලෙක්. ඉලක්කය ගන්නවා. දැන් ලංකාවෙත් ඉන්න යනවා මේ ඉලක්කයට විදිනයි, ඉලක්කයට හේතු වගේ. දැන් ඔබත් මේ නිර්වාණය ඉලක්ක කරලා විදින්නද හදන්නේ? දැවීම කොතනද? නිර්වාණය එතනමයි. ඒ දැවීම නිවා දැමූ සැනින් නිර්වාණය ඔබ එතනම ලබනවා. දැවීම නිවා දැමූ සැනින්ම නිර්වාණය ඔබ එතනම ලබනවා. ඔබ නිවන ගැන පරීක්ෂා කරනවා වගේම ඔබ ගැනත් ඔබ පරීක්ෂා කර යුතුයි. ඔබ නිවන ගැන පරීක්ෂා කරනවා වගේම ඔබ ගැනත් ඔබ පරීක්ෂා කළ යුතුයි. දැන් මේ දෙපැත්තම පිරිසුදු නම් හරි. ඔබට තේරෙයි තින් සෑහෙන අමාරු කාර්යයක් නෙමේක කියලා. ඒ කියන්නේ මේකට සාගරය කියලා කියන්නේ සංසාර සාගරය. ඇයි සාගරය කියන්නේ බය බියකරු එකක්. තරණය කිරීමට අපහසු එකක්. මූදේ පේනලා තියෙනවද 1 කිලෝමීටර් භාගයක්වත්? නෑනේ. ඇති ගොඩයි. එකක් රළවලින් හානියක් වෙයි කියලා, අනිත් එක කොයි වෙලාවෙ ඕ මෝරෙක් හරි සතෙක් මාළුවෙක් කියලා දැකගනී කියන බය. ඇත්තෙන්ම තමන් පිරිසුදු වෙන්නේ තමාගේම හිත පිණිස, සුව පිණිස. කාටද දැන් අපි හිතාගෙන මේ සිල්වත් වෙන්න ඕන කාට පේන්නද? ගුරුවරුන්ට පේන්නේ, සල්වාසීන්ට පේන්නේ. කාටවත් නෙවෙයි සිල්වත් වෙන්න ඕන. තමන්ගේ හිතේ චිත්ත සහනය පිණිස. මොකද සීලය කියන්නේ තමන්ගේ චිත්ත විපර්යාසයකට හේතු වෙන දේ නොකර සිටීමයි සිල්වත්කම කියන්නේ. චිත්ත විපර්යාසයකට හේතු වෙන දේ කරන්න එපා. වෘත සීල සමාදන් වුණොත් එහෙම ඒ සීලේ ස්වરૂපයෙන් දුෂ්ට වැඩ කරන්න පුළුවන්ද බැරිද? දැන් ලෝකේ ආගමික ස්වરૂපයෙන් යුද්ධ කරන්නේ තේරෙනනේ නේද? සීලේ ස්වરૂපයෙන් දුසිල් වැඩ කරන්න පුළුවන්. එවන් චිත්ත විපර්යාසයකට හිතේ අසංසුන් භාවයකට හේතු වෙන දෙයක් නොකර සිටීම තමයි සිල්වත්කම. ඉතින් අපි ශරීරයේ කැළල් තියනවට කැමති නෑ. ඒ වගේ තමයි හිතේ කැළල් තියනවට කැමති නැති වෙන්නේ. ශරීරේ කටු ඇනිලා තේනවට කැමති නෑ. අපි හිතෙත් කටු ඇනිලා තේනවට කැමති වෙන්නේ හොඳ නෑ. ශරීරේ බරට තේනවට කැමති නෑ. හිතත් බරට තේනවට කැමති නැති වෙනවා. එවන මේ ලෝකේ තියෙන උසස්ම ආස්වාදය ලබන්නයි මේ සැරසෙන්නේ. මේ ධර්ම මාර්ගයේ යන කෙනෙක් මේ ලෝකේ තියෙන උෂාස්ම ආස්වාදය ලබන්නයි සැරසෙන්නේ. දැන් පහත් ආස්වාදයන් තියෙනවනේ නේද? ගාමෝ, හීනෝ, පූතජ්ජනිකෝ, අනරියෝ, අනත්ත සංහිතෝ කියපු විදිහට මේ පහත් ආස්වාදයන් තියෙනවා. ඒව තමයි ලොකු කරගෙන තියෙන්නේ. කෑමක් කාලා සතුටු වෙන එක, ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයක, විවාහයක, ආදරයක ඔන්න සතුට, කීර්ති ප්‍රසිද්ධි ලබල ලබන සන්තෝෂයේ සතුට, එවයින් ටිකක් පිරිසුදුයි, පිනක් දහමක් කරලා ලබනා වූ සතුට, ඒක ටිකක් පිරිසුදුයි, ඒක නම්ම ගත්තොත් නිර්වාණයට අදිෂ්ඨාන කරගත්තොත් ඒක තමයි ලොකු චිත්ත ධෛර්යයක් බවට පත් වෙනවා සත්‍ය අවබෝධය පිණිස. මුලින්ම තෝරගන්න අත්හරින දෙයක් තියෙනවද නැද්ද කියලා තමයි. අත්හරින දෙයක් නැහැ කියලා උත්තරේ තියෙනවා නම් නැවත හැරී බලන්න පංච උපාදාන ස්කන්ධේ වැඩ කරනවද කියලා. මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර වැඩ කරනවද බලන්න. ඒ ගැඹුරු ආධ්‍යාත්මය තුල මට කියන කෙනාට ධර්මය තුළට පිළිසෙන්නත් බෑ. ධර්මය මම කියන කෙනා ළඟට කැඳවන්නත් බෑ කියලා තේරුම් ගන්නවා. මම ධර්මය කරා ගමන් කරන්න උත්සාහ කළොත් ගමන් කරන්න බැරි වෙනවා. ධර්මය මම කරා ලබා ගන්න උත්සාහ කළොත් ඒකත් බැරි වෙනවා. මේ ලෝක දෙකක් අතර ප්‍රශ්නයක්. ලෞකික ලෝකය හෙවත් මම ආයනේ මමත්වයේ ලෝකය ඊට වඩා හැම අතකින්ම වෙනස් ලෝකෝත්තර ලෝකය. ලෞකික ලෝකයේ හැම දෙයක්ම නිරෝධ වෙන තැන නිරෝධ වුණාට පස්සේ එතෙන්ට අපි කියනවා ලෝකෝත්තර කියලා. ඉඳුරන්ට සමාන නැති, සාපේක්ෂිත නැති ලෝකයට කියන්නේ ලෝකෝත්තර කියලා. ඉතින් මේක අපිට ඥාණයෙන් එහෙම දැනගන්නත් බෑ, විඳින්නත් බෑ. මේ අපි තුලම තියෙන පංච උපාදානස්කන්ධය දුරු කිරීමෙන්, ක්ෂය කිරීමෙන් ස්වභාවයෙන් එතෙන්ටපත් වෙනවා. පත් කරන්න බෑපත් වෙනවා. මේක නිකන් හිටියත් ලැබෙන්නේ නැහැ, මහන්සි වුණත් ලැබෙන්නේ නැහැ. මම දුරු කළොත් ඒ මම කියන ස්වභාව ලක්ෂණය ගන්න සියලු ආකාර දුරු කළොත් පමණක් මේ නිර්වාණය කියන ස්වභාවයට ඔබ ඇතුල් වෙනවා. මොකද කර්මය සෑම විටම කරපින්නා ගන්නේ කර්මකාරයා, එහෙවත් මමත්වේ. කවුද මේ කර්මකාරයා? එතකොට නිකන් ඉන්නේ කවුද? මමත්වේ. වැඩ කරන්නේ කවුද? මමත්වේ. මේ කර්මකාරකම විඳින්න ඕන. කර්මකාරකම විඳින්න ඕන. කාටද ඉතින් මේක ආයි කියන්නේ? ආයිත් මේක කියන්න වෙන්නේ කර්මකාරයට. ඉතින් කන්නේ කර්මකාරයට කියන්න ඕනේ නැහැ. කර්මකාරයෝ මේ ලෝකේ තියෙනවා. කර්මයට නොවැටි යන ගමනක් තියෙනවා. අන්න ඒකට තමයි කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංවර වෙනවා කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංවර වෙනවා කියන්නේ. කරන හැම දෙයකින්ම මිදිලා, අත් මිදිලා නිදහස් වෙලා බලන්න. කරන හැම දෙයකින්ම අත් මිදිලා නිදහස් වෙලා බලන්න. ඇති වෙන සිතුවිලි දාමයන් පවා ෂණිකෝ ඇවිල්ලා ෂණිකෝ මේවා දුර වෙලා යාවේ. මොකද හේතුව මෙතන බැඳගන්න කාන්දන් ශක්තිය නැති නිසා. මේ ලෝකයේ පවතින්නේ ගුරුත්වය නිසා කියලා පින්නතුන් දන්නවා නේද? ගුරුත්වාකර්ෂණය කියන එක නිසා නේද මේ පෘථුවියත් හඳත් අතර, හඳත් පෘථුවියත් හිරුත් අතර, අනිකුත් ග්‍රහ පද්ධතිත් ඒ වගේ. මේ ගුරුත්වය නිසා තමයි මේ ලෝකේ පවතින්නේ. මහා පෘථුවිය ලොකු ගුරුත්වයක් තියෙනවා. ඒ ගුරුත්වාකර්ෂණයේ සීමාවෙන් යන උල්කාපාතයක් අසුනොත් එහෙම කොහටද ඒක ඇදෙන්නේ? පෘථුවිය පැත්තට ඇදෙනවා. ඉතින් පෘථුවියට ගුරුත්වය නැති සීමාවෙන්, තරම් නැති සීමාවකින් ගමන් කරා, ඒක පෘථුවියට ඇදලා ආවේ නැහැ. ඉතින් අපි ළඟ තියෙනවා පින්තුනේ අර මහා සිතුවිලි දහමයන් මේ ග්‍රහලෝක වගේ සැරිසරන්නේ. අපි ළඟ තියෙනවා මොකද්ද? ගුරුත්වය. තියෙනවද බලන්න? මේ ලෝකේ මම හදන්න ඕන, මම කරන්න ඕන, මම නිමවන්න ඕන, මම සාර්ථක වෙන්න ඕන. හැමෝටම නිවන් දකින්න ඕනද? එහෙමනම් ඕනකම දුරලන්න. නිවන් දකින්න ඕන නම් ඕනකම දුරලන්න. එතකොට නිවන් දැක්කා වෙනවා. නිවන් දැකීමට තියෙන ඕනකම පමණක් නෙමෙයි, ඕනකම, ඕනෑ එපාකම් කියලානේ කියන්නේ නේද? ඕනෑ එපාකම්, ඒ දෙකම ඕනකම. එපාකම තමන්ගේ ඕනකම, ඕනෑකමත් තමන්ගේ අවශ්‍යතාවය, ඕනකම. නිවන් දකින්න ඕන නම් ඕනෑකම දුරගන්න. හදවතින්ම, හද සාක්ෂියෙන්ම නිවැරදි වෙන්න වෙනවා නිවන් දකින්න. බොරු කරන්න බෑ. තමන්ගේ හදවතත් එක්ක කටයුතු කරන්නේ. පළදු නැති, නොකැඩෙන, නොබිදෙන සීලයකට තමයි ධර්ම අවබෝධය කියලා කියන්නේ. එයා හැබැයි හිතයි තමයි පිරිසිදු කරන්නේ, මේ පිට දේවල් නම් නෙමෙයි. ඈ, පිට දේවල් නම් නෙමෙයි එයා පිරිසිදු කරන්නේ, එයාගේ සිත. මේ හිත පිරිසිදු කරනවා කියවම කෙනෙක් හිතා ගන්න පුළුවන්, එහෙනම් ඉතින් අපිට ඕන ඕන විදියට පිරිසිදු කරන්න පුළුවන් නේද කියලා. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ බුද්ධාදී මහෞත්තමයන් විසින් දේශනා කර අගය කරපු ආකාරයට ඒ චිත්ත සංවරය, ඉන්ද්‍රිය සංවරය සිද්ධ වෙන්න ඕන. මගේ සංවරය මම හරි කියලා හිතනවා නම් ඒක හරි වෙන්නේ නැති කියලා, එහෙම වෙන්නේ නැහැ. එසා නිරන්තරයෙන්ම ධර්ම විනය ගලපා බලන්නට සිද්ධ වෙනවා. තමා තුළ පවතිනා වූ සිත සැබවින්ම නිවැරදි ධර්මයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිහිටා තියෙනවා කියලා. සමහර අයට හරියට සක්කාය දිට්ඨියත් ලොකු බඩේ අමාරුවක් වගේ. ඒ කියන්නේ බඩ බුරුබුරු ගාලා දඟලන්න පටන් ගත්තාන් හිතා ගන්න අමාරුයි මේක කොයි පැත්තෙන් යයිද කියලා. උඩට ඇවිල්ලා එළියෙන් වමනේ කරයිද, එහෙම නැත්නම් පිටිපස්සෙන් යයිද කියලා කියන්න බෑ. ඒ සක්කාය දිට්ඨි අතර දෙරගුණත් එහෙම තමයි. බඩ බුරුබුරු ගානවා මේක පිට වෙන්නේ. පිට වෙන්න උවමනා කරන බෙහෙතක් බොන්න සිද්ධ වෙනවා. බඩේක කුම් තියන් ඉන්නත් බෑනේ. හැබැයි සමහර කට්ටිය එහෙම තියන් ඉන්නවා. අපි දකිනවා පරණ කාර් තියන් ඉන්නවා. මොකද කියලා වුණා මේක අපේ පරම්පරාවෙන් ආපු කාර් එක, ඒ නිසා අපි මේක තියන් ඉන්නවා කියලා. ප්‍රයෝජනයක් නැහැ. ප්‍රයෝජනයක් නැහැ. ඉතින් සක්කාය දිට්ඨියත් එහෙමයි නේද? අපි මේ පරම්පරාවෙන් සංසාරේ ඉඳලා ආපු මමගේ මමත්වය ඔය තව ටික කාලයක් වෙහි තිබුණා වේ. කමක් නැහැ, එහෙම තියෙන හිතාගෙන ඉන්නයි ඉන්නවනම් තියාගන්න. ගතියට අනුව චුතිය, චුතියට අනුව ප්‍රතිසන්දය. තමන්ගේ උපාදාන තිබුණොත් ඒකට අනුව සංසාරේ හැදෙනවා. ඒකට අනුව සංසාරේ හැදෙනවා. නිවන් දකින්න ඔබට බෑ, මට බෑ. නිවන් දකින්නේ ඔබත් මමත් නොවේ. ඔබට ඒක තේරුණාද? නිවන් දකින්නේ ඔබත් මමත් නොවේ. කවුද දන්නේ? හුදෙක් බුද්ධිගෝචර කරගන්නෙම නැතුව ඔබ ප්‍රත්‍යක්ෂ කරන්න. ඒ කියන්නේ ඔබේ ජීවිතයට බද්ධ කරගන්න. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ වෙන්න ඉඩ හරින්න. එහෙම නැත්නම් දැනෙන්න ඉඩ හරින්න. නිවන් දකින්නේ ඔබත් මමත් නොවේ. අන්න ඒතනින් වීර්යය ආරම්භ කරන්න. ඔබ මම වෙලා නෙමේ, ඔබත් මමත් නොවේ. නිර්වාණය දකින්න ඔබත් මමත්. නේද? මෙතන නිර්වාණය සොයා යන ගමනේ නිර්වාණය ඔබ. නේද? ඔබ එන්න ඇවිත් යන්න එන්න කිය කියා ඉන්නව නේද? නිර්වාණයට කියනවද ඇවිත් යන්න එන්න කියලා? එහෙම නැත්නම් ඔබත් මමත් කියන්නේ මම මගේ නේ, මම මගේ. එහෙනම් නිවන් දකින්නේ ඔබත් මමත් නොවේ. කවුද දකින්නේ? දකින කෙනෙක් නෑ. දකින කෙනෙක් නෑ. නිර්වාණය තියෙන්නේ මොනවද දකින? නිර්වාණය තුල තිබෙන්නේ නිර්වාණය පමණයි. නිර්වාණය තුල තිබෙන්නේ නිර්වාණය පමණයි. මොකද්ද? නිවාරණය. මොන නිවාරණය? කෙලෙස්. නිවාරණය, දෝෂ නිවාරණය එතන තියෙන. නිර්වාණය නිවාරණය හොඳ දෙකම හරි. මේ රෝග නිවාරණය කරනවා නේද? මෙතන කෙලෙස් නිවාරණය කරනවා නිර්වාණය. හැබැයි ඔබත් මමත් යන ලෝකේ මේක කරන්න බෑ. මමයට කරන්න පුළුවන් වැඩක් නම් මේක හැමෝම නිවන් දක්වනවා. අපි කරන්න බෑ. තමන්ම තමන්ගේ මමත්වය තමන්ම මුලා කරනවා කියන එක තමන් හොඳටම තේරුම් අරගෙන මමත්වයේ දුරලීමේ සංග්‍රාමේ තමන් ඉන්න ඕන. මමත්වයේ දුරලන්න හරි අමාරු. ඒක ඉදිකට්ටක් අවුලනවට අමාවක දවසක ඉදිකට්ටක් අවුලනවට වඩා අමාරු කරුවල. හැඟිසි කෙනෙකුට අමාවක දවසක ඉදිකට්ටක් බිම වැටුනහම ඒ විදුලි එළියෙන් අර හෙන ගහන එළියෙන් ඒක බලලා අහුල ගන්න කිව්වොත් ඒක ඔච්චර අමාරුද හොයා ගන්න. බුදුහාමුදුරු ලබා දුන්නේ අස්ලොන් ගහක්නේ. ඒ අස්ලොන් ගහක් බල්ලෝම ගහක් හරි ගමන්නේ. අහුල ගන්න වුණොත් අමාවක දවසක ඝන අන්ධකාර විදුලි එළියෙන් කොහොමද ඒක කරගන්නේ? අන්න ඒ වගේ අභියෝගයක් ඔබට තියෙනවා. ඒ අභියෝගයේ සාර්ථකව ජය ගන්න ඕනේ. මට තේරෙනවා ඒ නිවන් දකින්න දත් මිටි ගාගෙන ඉන්න අය නිවන් දකින්න දාලා තියෙන ඉස්සරහට මම යනවා. ඒ යකා අන්දය හන්දේක ඉස්සරහට දාලා අහනවා. ඒ අර ගුණදාස කපුගේ මහත්තය කියනවා මම්මුලා වූ කෙනෙක්ගෙන්ම මම්මුලා වූ කෙනෙක් පාර අහනවා අසා තිබුණේ කියන. එයාටත් යන එන මන් නෑ කියන, මටත් යන එන මන් නෑ කියන. එයත් දන්නේ නැහැලු යන එන මායිම කොහෙද කියලා මමත් දන්නේ නැහැලු. ඉතින් මම්මුලා වූ මම්මුලා වූ කෙනෙක්ගෙම පාර අහන්න. මාරයා කොච්චර වටින දෙයක් දුන්නත් මාරයාගේ රැවටීම් මනාව අඳුනගත්තගෙන තියාගන්න ඕක කියලා අයින් කරනවා නේද? අපි වරක් දෙකක් තුනක් රවට්ටපු කෙනෙක් ආයෙත් තුන්වැනි හතරවැනි පාර මොන සිව්වත් විශ්වාස කරන්න අපි පෙළඹෙන්නේ නැතුව වගේ මාරයාගෙන් හරියට බැට කාලා දෙනවා නම් මාරයා මොන තරම් දේවල් පොඩි පෙන්නවා ඒවට රැවටෙන්නේ. මාරය මොනවද දෙන්නේ ඕගොල්ලොන් රවට්ටන්න? නොයෙකුත් දේවල් දෙනවා දීල රවට්ට ගන්නවා. මහා සංසාරික පුරුදු ප්‍රඥා බලයක් තිබුණොත් පමණක්ම ඒගොල්ලෝ එකෙ මෙදෙනවා මෙදෙනවා නැත්තම් අස් වෙනවා. මොකද හේතුව මේ මායя කියනගෙන වෙන කෙනෙක් කියලා හිතාගෙන ඉන්න අන්න එක තමයි ලොකුම දෝෂය. මායя කියලා කියන්නේ තමාගේ මමයටම තමයි දෙන්නේක් නෙමෙයි. මරුවා සමග වාසය කිව්වට මරුවා සහ වාසය මමයි කියන කෙනයි මරුවයි කියන කෙනයි දෙන්නේ නෙමෙයි. මරුවයි කියන්නේත් එක්කෙනාමයි මමයි කියන්නේත් එක්කෙනාමයි. ඔන්න ඕක තේරුම් ගත්තනම් හරි. දැන් මේගොල්ලෝ මේ මාර්යා කෝ කියලා හොයන්න යනවා. කවුද මේ හොයන්න යන්නේ? මාර්යා. මාර්යා හොයන්න යනු මාර්යා. ඒක හරි වැදගත් කාරණයක්. ඒක මග හරින්න එපා. මාර්යයි ඔබයි කියන්නේ දෙන්නේ නෙවෙයි. එක ස්වභාවයකටයි මාර්යයි මනයි කියලා කියන්නේ, එක ස්වභාවයකට දෙන්නේ නෙවෙයි. ක්ලේශ මාර නේ, ක්ලේශ මාරයෙන් ජය ගන්න මාර පරාජය කරන. මේ දස විම්බර මාර සෙනග, ඒ දස සංයෝජන ඇද ගන්න ස්වභාවයේ, බැද ගන්න ස්වභාවයේ දුර්වලන. ජීවිතේ ජය ගන්න හදන, භාවනාව කරගෙන යන්න හදන තැන ඇවිල්ලා තණ්හා රති රගා නටන. සමහර අය නැටුම් බලාගෙනම යෝම ගෙවල් වල නතර වුණා. සමහර අය ඒවා බිඳගෙන මේ මොන විකාරද කියලා ධර්ම මාර්ගයේම ගමන් කළා. එදා විතරක් නෙමෙයි අදත් මාරු දුවරු ටික එළියට ඇවිල්ලා තණ්හා රති රගා නටනවා. හැම මිනිස්සෙක ඉස්සරහම නටනවා තණ්හා රති රගා. මොකට දානේ රන් දෙපේ තිබුණම් මැද නිර්වාණය මග අරින්නේ නේද? කට්ටිය හැන්දෑවේ 7 ඉඳන් 9 වෙනකම් මොකද්ද ටීවී එක ඉස්සරහා මෝහනේ වෙනවලු. සමහර අය මං අහලා තියෙනවා, මාත් දැකලා තියෙනවා මෝහනේ වෙලා තියෙනවා කට්ටිය. එතකොට මාර වසගේ කොහොම වෙයිද? තමන්ගේම මනස තමන් රවට්ටද්දි කොහොම ට්‍රෙලිග්‍රාම එකක් වෙයිද? ඒක තමන්ගේ ඩ්‍රාම එක, මේ අර එළියෙන් හම්බෙන ඩ්‍රාම එක වගේද? ඊට වඩා දහස් ගුණයකින් විචිත්‍රයි. මුලා කරවන ස්වභාවයෙන් යුක්තයි. මගේමයි කියලා තමන්ට සංවේදී ස්වභාවයෙන් යුක්තයි. මාරයා කැමති නෑ. මාරයා ටික වෙලාවක් යනකොට කියනවා මේ මාව මරන්න හදන්නේ කියලා. එතකොට ඉතින් තමන් ප්‍රඥාවෙන් දකින්න ඕන, ඔව් මරන්න හදන නෙමෙයි, මරන්න තමයි හදන්නේ කියලා. අර මාර පාක්ෂික වෙන්නේ නැතුව කටයුතු කරන්න ඕන. නැත්තම් ඉතින් මාර පාක්ෂික වෙච්ච ගමන්ම එන්නේ. දැන් මෙතන මේ බනහන්නේ නැයි තාම අඩුයි. ඇයි මෙතෙන්ට එන්න බෑ? මාන උද්දච්ච අවිද්‍යාව තියාගත්ත අයට වැඩි දවසක් ඉන්න බෑ. මොකද හාමුදුරු කඩන බෙදිනෝ නිකන් බල්ලන්ට වගේ කතා කරන්නේ. ගෞරවයේ තත්ත්වයක් තරහ තිරමක් බලන්න කියන්නේ ඉතුනම කියලා දාන මොකුත් නෑ නේද? එහෙම උද්දච්ච පහන්න වඩාගෙන ඉන්න මේ බෑ. බොරු මුරුන් ගත්තවල උඩ තියන්නේ නෑ, බොරු අරුණාවක් නෑ. ඒ නිසා මේ ගොඩක් අයට වාසය කරන්න හරි අමාරු. හරි නිර්හංකාර උසස් විශිෂ්ට පැවතුම් තියෙන කෙනෙක් වෙන්න ඕන. යටහත් පහත් පැවතුම් වැඩක් නැහැ. අපිට අවශ්‍යයි උසස් විශිෂ්ට පැවතුම් තියෙන අය. යටහත් පහත් එපා. යටහත් පහත් පැවතුම් ඇති බවද නෙමේ උසස් විශිෂ්ට පැවතුම් ඇති බවද වෙන්න ඕනේ. ඒක තමයි හැටි. ඒ කියන්නේ ගුණධර්මයෙන් උසස් විශිෂ්ට පැවතුම්. පාපිස්සක් වගේ නෙමෙයි උතුන්නක් වගේ වෙන්නේ. යහපත් බවින් ජේෂ්ඨත්වයට පත් වෙන්නේ. උදාරත්වයෙන් ජේෂ්ඨත්වයට පත් වෙන්නේ. පහත් යති පෙන්නල නෙමෙයි ජේෂ්ඨත්වයට පත් වෙන්නේ. ඒ පහත් මිනිස්සු ශ්‍රේෂ්ඨ වෙන්න හදන්නේ පහත්කම් පෙන්නලානේ. දැන් බල්ලෙක් ලොකු වෙන්නේ බුරලනේ හපාකාල. තිරිසනෙක් එයා චණ්ඩිකම් පෙන්නන්නේ හපාකාල. එතකොට මිනිස්සෙක් චණ්ඩිකම් ලොක්කම් පෙන්නන්නත් කොහමද? බුරලද හපාකාල? නෑනේ. උසස් විශිෂ්ට චර්යාවන් පෙන්නලයි උසස් විශිෂ්ට චර්යාවන් පෙන්නලයි උසස් වෙන්නේ. අපි නමුත් අපි ලංකාවෙන් දකින්න ගොඩාක් කලාවට එහෙම පහත් ගති පෙන්නල උසස් වෙන ස්වභාවය තමයි තියෙන්නේ. බොහෝ දෙනෙක් අතර මෙහෙට එන අය අතර නෑ, මෙහෙට එන්නේ නැති අය අතර තියෙන්නේ. එතකොට මේ හිත කියන එක සංවර්ධනය කරගන්න නැතුව දැනුම කියන එක හිතේ තිබුණට ඒ මිනිස්යාගේ ගතියේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා කොච්චර දැනුම් තියෙන උගත් තියෙන මිනිස්සු ඉන්නවද කිසිම චාරයක් වැදගත්ම නැති දර්ශනයක් නැති හික්මීමක් නැති උගත්තු කොච්චර ඉන්නවද ලෝකේ? ඒකෙන් වැදගත්කමක් නැහැ. ඒසම මේ මනස දමණය කිරීම සචිත්ත පරියෝ දපනන් නේද? මේක දමණය කරන්න ඕන, දපනය කරන්න ඕන. කෙලස් තවන්න ඕන. කෙලස් තවන වීරිය ඇතිව වාසය කරනවා කියන්නේ ඒක තමයි. තවන්ට විපත පිණිස පවතින ධර්ම තවන්න ඕන. නිරන්තරයෙන්ම තමන් විශ්වාස කළ යුතුයි. මේ මට ගෝචර නොවන දහමක් මේ ලෝකෙ තියෙනවා කියලා. තමන් නිරන්තරයෙන් විශ්වාස කළ යුතුයි. මේ මට ගෝචර නොවන දෙයක් මේ ලෝකෙ තියෙනවා කියලා. ඒ විශ්වාසයේ යථාර්ථයක් බවට පත් කරගත යුතුයි. මොකද යථාර්ථයක් කරගන්නේ? ඕ මම නොවන පැවැත්මක්. මම ඉන්න ඕනේ කියලා මම හිතන්නේ. අනේ අපි කොහොමද නිවන් දකින්නේ? ඉතින් දරුවෝ ඉන්නවා, ස්වාමියා ඉන්නවා, මෙහෙමයි. ඉතින් මම ඉන්න ඕන මේ කියලා සමහර අය හිතන්නේ. මම නොවන පැවැත්මක් මේ ලෝකේ තියෙනවා. මම නොවි දරුවෝ හදන්න පුළුවන්. මම නොවි පැවැත්ම හදන්න පුළුවන්. මම නොවි රස්සාව කරන්න පුළුවන්. මම නොවි හුස්ම ගන්න පුළුවන්. මම නොවි හිතන්න පුළුවන්. මම නොවි ආහාර ගන්න පුළුවන්. මම නොවි ජීවත් වෙන්න පුළුවන්. මම නොවි මැරෙන්න පුළුවන්. එතකොට ඒ වෙච්ච කිසි දෙයක් මම නොවේ. ඒ කියන්නේ ජීවත් උනේ මම නොවේ. මැරුණෙත් මම නොවේ. එතකොට බණ ඇහුවෙත් මම නොවේ. බණ කිව්වෙත්
බණ කියන්නේ බිනිනව. මොනව බිනිනවද කියලා කියන්න බෑ. ඒ නිසා සද්ධර්ම එය බිනිනව නේද? දේශනවා. බණිනව කියන අදහසනුත් කියන්න පුළුවන් බණ කියලා. මම නොවේ. ඒකට හොඳට තේරෙනවද බලන්න, බණ අහන්නේ මම නෙවෙයි, බණ කියන්නේ මම නොවේ කියන තැන. වාඩි වෙලා ඉන්නේ මම නොවේ. භාවනාවේ දෙන්නේ, විදර්ශනාවේ නොවේ දෙන්නේ මම නොවේ කියන තැනින් දවදි වෙන්නේ කියලා බලන්න. තමන්ගේ දුක් තමන් අස්කර ගන්න නැතුව ඉන්නවා කියලා කියන්නේ තමන්ගේ ලෙඩක් තමන් සනීප කර ගන්න නැතුව ඉන්නවා වගේ. එතකොට ඒකේ පීඩාව කවුද විඳින්නේ? තමාමයි. තමන්ගේ ලෙඩක් තමන් ඉක්මනින් සනීප කර ගන්නවා වගේ තමන්ගේ දුක් විඳින්න හේතු වන ඒ චේතනා දුරු කළ යුතුයි. චේතනාව කියලා කියන්නේ යන්විසි ගුලි ගැහිච්ච ගුලියක් පොදියක්. ඒක මහා පුදුම විදිහේ දුක් විඳින මිනිස්සු මේ ලෝකේ ඉන්නේ. දුක් විඳ විඳ තව තවත් දුකට පාත්‍ර වෙමින් දුකම රස කරගත්ත විඳගෙන යන චරිත අපි සමාජේ දකිනවා. දුකම විඳිනවා, දුකම තව රස විඳ 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 දුකටම තව වැටෙනවා. පවම ලබනෝ, පවම විඳිනෝ, පවම දිගටම කරගෙන යන එක පව රසවත් වෙනවා. එම් පුජලු ඉන්නවා. දුකට අකමැති කෙනෙක් වෙන්න ඕන. විපතට අකමැති කෙනෙක් වෙන්න ඕන. මමත්වයට කැමති නැති කෙනෙක් වෙන්න ඕන. ඒ නිසා මේ වැඩසටහන් වලට කැමිනිය යුත්තේ සසර දුකින් අත මිදෙන්න. එහෙම නැත්නම් මමත්වයෙන් අත මිදෙන්න, සීලම්බත පරාමාසයෙන් අත මිදෙන්න, මේ සැකයෙන් නිදහස් වෙන්න, පරත්තරක් නොදැන සැකයකින් වෙලෙනවා ජීවිතේ. පිටත් මහා සැකයක් තිබුණා. චර චතුරාර්ය සත්‍ය හරි 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 කිව්වොත් තමන් ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැති නිසා සැකේ තියෙනවා. සැකේ කියන්නේ මොකද්ද හරි මොකද්ද වැරදි කියලා දන්නේ නැහැ. දැන් සමහර අය මේ හරි ප්‍රශ්න තියෙනවා. සමහර අයට ප්‍රශ්න තියෙනවා අරිහත්ත්වය පිළිබඳව, සමහර අයට ප්‍රශ්න තියෙනවා බුදුවරු පිළිබඳව. දැන් මෙහි ඉන්න අපේ බෞද්ධ කවුරු හරි කෙනෙක් මම තමයි මෛත්‍රී බුදුන් කියලා කිව්වහම, මම තමයි ගෞතම බුදුන් කියලා කිව්වහම කලබල වෙනවා. කලබල වෙලා තර්කවාද විවාද කරනවා. ඒකට හේතුව පින්වතුනි ධර්මයේ ප්‍රත්‍යක්ෂ නැතිකම. අන්ධයෝ ටික ඔක්කොම එකතු වෙලා මාධ්‍ය වලින් දහ ගන්නවා. භික්ෂුන් වහන්සේලාට කියන්නේ භික්ෂුන් වහන්සේලා හැටියට එහෙම මාධ්‍ය වල ගහ ගන්න එපා. සීලු දෙනාට බුදු පියාණන් වහන්සේ දේශනා කරේ භික්ෂු සංඝයාට පමණක් ඔය සීමාව කියලා එකක් පනවල දීලා තියෙන්නේ. අන්න ඒක ඇතුළට ගිහිල්ලා ඒ උපසම්පන්න භික්ෂුන් වහන්සේලා පමණක් ඒක රාශී වෙලා තමන්ගේ චෝදනා යෝජනා සාකච්ඡාව කරන්න තැනක් තමයි හදලා දීලා තියෙන්නේ. එතකොට මාධ්‍යයන් වලින් නිකන් ජනප්‍රිය වෙන්න දේවල් ගහ බැන ගන්න හොඳ නෑ. මැරිච්ච සාමීන් වහන්සේලාටත් බයිනෝ සමහර හැමදෙරෝ. සාමාන්‍යයෙන් දේශපාලන ලෝකේවත් ඒ කෙනෙක් මිය ගියාට පස්සේ ඒ මිය ගියපු මිනිස්සෙට බුත් කියන්නේ නෑ. මොකද දන්නවද එයා මැරිලා නේ ඉන්නේ. මැරිච්ච මිනිස්සෙකුට දොස් කියන්න හොඳ නෑ කියන අවබෝධය මෙන්න හැමදෙරෝ ඒකද නේද? මැරිච්ච අයටත් බයිනෝ. එතකොට එතන අපි සදාචාර සම්පන්න භාවය නෑ කියලා එතන පේනවා. හරි පිළිකුල් ඒක. මැරිච්ච අයටත් අරුමෝ කියලා කියනවා. ඒක හරි නෑ. ඉතින් කොච්චර බණ දගෙන ගත්තත් ඉතින් අර හිතේ ලෝභ ද්වේෂ මෝහ ඉක්මවපු නැති නිසා අර ලදරු භව, කොච්චර වචන ශ්‍රේෂ්ඨ වුණත් ලදරු භව ඉස්පතු වෙලා තියෙනවා. එනිසා උන්වහන්සේලා ඒවා තේරුම් අරගෙන වටහාගෙන දෝෂ තියෙනවා නම් එකට එකතු වෙලා සාකච්ඡා කරලා කටයුතු කරන්න ඕනේ. මට නම් යම් යම් ස්වාමීන් වහන්සේලාගේ යම් යම් කාරණා පිළිබඳව දොස් මොනව හරි කියුත්තක් තිබුණොත් එහෙම මම දුරකථන ඇමතුමක් ගන්නවා. දුරකථන ඇමතුමක් කරන් පැහැදිලිවම කියනවා මේ රටේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලාට කාට වුණත් බොහොම කාරුණිකව සාධක පෙන්වන උන්වහන්සේලා බුද්ධිමත් අයනේ නේද? ඥානවන්ත අයනේ. එතකොට ඒගොල්ලෝ තේරුම් ගන්න වටහා ගන්න. පින්නතුන්ගේ නිවස ළඟට ගියාම කවුරු හරි කෙනෙක් ওই නිවස ඕගොල්ලන්ගේ නෙමෙයි, ඕගොල්ලන්ගේ ගෙදර අර අල්ලපු එහා පැත්තේ නිවසේ කියලා කිව්වහම ඔගොල්ලෝ රැවටෙනවද? නෑ නේද? එහෙම කියන මනුස්සයාට පිස්සු කියලා හිතලා තමන්ගේ ගෙදරට තමන් යනවා. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව හරියට අවබෝධය ඇති කරගත්තාම බුදුරජාණන් වහන්සේ කොහේ පහළ වුණාද, ඉපදුණාද, රහතන් වහන්සේගේ ස්වરૂපයේ ගුණය මොකක්ද කියන එක පිළිබඳව එයාට සැකයක් ප්‍රශ්නයක් නැහැ. ස්ථාවරයි. බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනාද, ඉන්දියාවේ ඉපදුනාද, ඉතියෝපියාවේ ඉපදුනාද ප්‍රශ්නයක් නැහැ. ඒක ධර්මයට අදාළ එකක් නෙමෙයි, ඒක ඓතිහාසිකත දෙයක්. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ විශ්වයේ උපන් කෙනෙක්, ස්වභාව ධර්මයේ උපන් කෙනෙක්, සියලුම ප්‍රඥාවන්තයන්ට හිමි කෙනෙක් මිස එහෙම තැනක රටක පළාතක උපදිච්ච කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඒව දිහා බලන්න බුදු කෙනෙක් පෙන්නලත් නැහැ, ඒව හොයන්න බුදු කෙනෙක් පෙන්නලත් නැහැ. බලන්න යෝ ධම්මං පස්සති සෝමං පස්සති, ඔබ ධර්මයේ දිහා බලන්න. එහෙම නැතුව මේ අර ජීවත් වෙච්ච තැන් දිහා බලන්න නෙමෙයි කිව්වේ, ධර්මයේ දිහා බලන්න. එතකොට සෝමං පස්සති එතකොට මාව පෙනේ. දැන් හරි ප්‍රශ්නේ යන්නේ ලංකාවේ දීපුදුනේ ඉන්දියාවේ දීපුදුනේ බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ඉපදුණු තැන මේ මෙතන ඉඳන් බලන්න පුළුවන්. මෙතන ඉඳන් යමෙක් ධර්ම අවබෝධයට පත් වෙනවද එයා දකින්න බුදුරජාණන් වහන්සේ ඉපදුණු තැන. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු තැන තමයි දකින්නේ. බුදු කෙනෙක්ගේ පරිනිර්වාණය කියන්නේ මොකක්ද කියලා එයාට අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා අපි තුළ ප්‍රත්‍යක්ෂ වූ ධර්මයක් අපි සොයාගෙන ගිහිල්ලා අවබෝධ කරගන්න ඕන මිසක් මෙහෙම කිව්වයි කියන දේවල් දිහාම බලන එක නෙමෙයි කරන්න ඕන. බුදු කෙනෙක් කියයිද ඉස්සරහා ඉඳගෙන බලාගෙන හිටපු වක්කලීට කිව්වා, වක්කලිය මේක මේ කුණු ශරීරයක් ඔබ ධර්මයේ ගිහින් බලන්න කියලා. ඊට පස්සේ කියයිද මේ මේ මාබාර ඉපදිච්ච තැන එතන ගල් කණුව බලලෙන්න ගිහිල්ලා, මං අර භාවනා කරපු ගල් ගෙඩිය පොඩ්ඩක් බලලෙන්න ගිහිල්ලා, මං අතන අර පිරිනුවම් පාල ඒ හදන චෛත්‍යයක දිහා බලලෙන්න කියලා කියයිද? මගේ මන් නැති වුණාට පස්සේ මගේ ඇටකොටු දිහා බලන්න කියලා කියයිද? මේ ජීවමාන ශරීරය දිහා බලාගෙන ඇට මස් නහර හැම ඔක්කොම නියපොතු තීද්දි මේක දිහා බලන්න එපා, මේක ගුණ ගොඩක්, ඔබ ධර්මයේ දිහා බලන්න කියපු බුදුරජාණන් වහන්සේ කියයිද මේ ඇට දිහා බලන්න කියලා? ඈ එහෙම කියයිද? ඒවයි වටිනාකමක් තියෙනවා, නැත්තේ නෑ. ඒවට අපි ගරු කරගන්න ඕන. නමුත් ඒවා ආත්මීය කරගන්න, මුළු ජීවේ කරගන්න හදන්න එපා. ඔබ ධර්මයේ දෙස බැලීමෙන් ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා හඳුනගත්තට පස්සේ තමයි ඇත්තටම සැබෑ බුදුහාමුදුරුව දකින්න පුළුවන්. නැත්තම් එතකන් ඔබ වන්දනා කරන්නේ පිළිම. එතකන් ඔබ වන්දනා කරන්නේ අස්ති කොටස් වලට. තේරුණානේ? බුදුරජාණන් වහන්සේ හරියට තේරුම් ගත්තේ නැත්නම් එයා එතකම් වන්දනා කරන්නේ අස්ති කොටස් වලටයි මැටි පිළිම වලටයි. අවබෝධය ලැබුවට පස්සේ එයා මැටි පිළිම වලටවත් අස්ති කොටස් වලටවත් මේ වන්දනා කරන්නේ කෝටු කෑල්ලක් හිටවල තිබ්බත් කරු කරනවා, ආචාර කරනවා. ඒ සැබෑ බුදුහාමුදුරුව ආධ්‍යාත්මය තුලින් දකිමි. ඒ බුදුරජාණන් වහන්සේ වෙන කෙනෙක් නෙමෙයි, එයාගේ හද බතුලෙම, එයාගේ ඥානය තුළ, එයාගේ ජීවය තුළ බුදුරජාණන් වහන්සේ වැඩහින්නා බව තේරුම් ගනිමින්. මොකද්ද? වීතරාගී, වීත දෝෂ, වීත මොහ ගුණ තමා තුළ වැඩ ඉන්නව නම් එතන වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේ. අලෝභ, අද්වේෂ, අමෝහ වැඩ ඉන්නව නම් එතන වැඩ ඉන්නේ බුදුහාමුදුරන් වහන්සේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමා තුළ වැඩ ඉන්නව නම් එතන වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේ. සියලු සංස්කාරකයන්ගේ අනිත්‍ය බව නිරන්තරයෙන්ම පසක් කර ගනිමින් මේ ලෝකය දෙස හැම විටම අනිමිස ලෝචන පූජාවෙන් බලන්න අනිත්‍ය මිස වෙන කෙනෙක් දෙයක් නැත කියලා. ඇසිපිය හෙලන් නැතුවම බලාගෙන සිටිනවා කියලා කියන්නේ බුදුරජාන් වහන්සේගේ මේ කෙනෙක්ගේ ඥානය වැසෙන්නේ වලාකුලකින් වගේ කෙලෙස් වලින්නේ. ඒ කෙලෙස් වලින් වැහින් නැති ඇසක් පහළ වුණා චක්කු මුදපාදි. ඒ ඇසින් තමයි බෝධිය දිහා බලන්නේ. කෙලෙස් ඇසකින් නෙමේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඇසකින් තමයි බෝධිය දිහා බැලුවේ. ඒ බෝධිය පේන්නේ ඒ අවබෝධය ලබාගත්ත කෙනෙකුට විතරයි. නැත්නම් ඔයත්තන්ට පේන්නේ නිකන් කපල කොටල විනාශ කරන්න පුළුවන් ගහ. ඒ වජ්‍රාසනයේ පේන්නේ ඒ නොසැලෙන අවබෝධය ලබාගත්ත කෙනාට විතරයි. අර ගල්ගෙඩිය හෙල්ලෙන්නේ නැද්ද? ඒ ගල්ගෙඩි හෙල්ලෙනවා. ඒ ගල්ගෙඩි බෝම්බ ගහලා කුඩු කරන්න බැරිද? කුඩු කරන්න පුළුවන්. ඒකෝර ගල්ගෙඩිය හෙල්ලෙන්නේ නැහැ කියලාද මේ කියලා තියෙන්නේ? වජ්‍රාසනය හටගන්නේ තමාගේ ආධ්‍යාත්මය තුල. එහෙනම් නොසැලෙන වජ්‍රාසනය තමා තුල පිහි කරගන්න. විශ්වාසයන් මතට යන්න ගියොත් එහෙම ලොකු අමාරුවක වැටෙනවා. විශ්වාසයන් කරා ගමන් කරන්න උත්සාහ කළොත් ලොකු අමාරුවක වැටෙනවා. ඊළඟට කල්පනා කරනවා, අනේ අර අර දේ අපි පිළිගන්නද මේ දේ පිළිගන්නද? මන්න කියන්නේ ඔය දෙකම අයින් කරා. බුදුරජාණන් වහන්සේ කොහොමද උගන්වන්නේ? ඈ පෙර ඉඳලා එන නිසයි කියලා කිව්වයි කියලා බාර ගන්න එපා කියලා කියනවා. නේ නේ මා පරම්පරාවයි කියලා නේ, පරම්පරාවෙන් එනවයි කියලා බාර ගන්න එපායි කියනවා. මෙයා ගරුකල යුත්තේ කියලා එහෙම බාර ගන්නත් එපායි කියලා කියනවා. ඈ මේවා අපේ කුල පරම්පරාවෙන් ඔහෙ නොසිඳාවයි කියලා බාර ගන්න එපායි කියලා අවසානයේ කියන බුදුරජාණන් වහන්සේ කිව්වයි කියලා කවුරු හරි කිව්වත් එහෙමම බාර ගන්න එපයි කියනවා. එතකොට ඔබේ ඔය පිළිගැනීම් කොහෙද තියෙන්නේ? ගරු කළ යුත්තේ කියවුවා නිසා, ඉතිහාස සාධකයක් පෙන්නල කියන නිසා නේද? හරි බොරු වෙන තියෙනවා. දැන් අනුරාධපුරයේ ගිහම සුද්දන්ඩ විගුරුණු එක එක පොඩි පොඩි පුරාවස්තු වගේ කෑලි හදලා මං ගාව මේවා ඇත්තේවද කියලා නෑ අමුතුරනේ සුද්දන්ඩ විගුණන හදාපු ඒවා කිව්වා. මේ එදා මේ දුටුගැමුණු රජුරගේ කාලේ පුරාවස්තුන්ගේ හම්බෙච්ච දේවල් ඇතුළේ තමයි විකුණන්නේ. ඉතින් ඒක කිව්වයි කියලා බාර ගන්න හොඳ නැහැ. ඉන්දියාවේ ගියාමත් එහෙමයි. ලිපිට දාලා කළු කරගෙන ඇවිල්ලා ගලු ගල්ගෙඩි විකුණනවා මේ මේගේ කාලේ මේ පිළිමකින් ගැලවෙච්ච ගල්ගෙඩියක් කියලා. ඊට පස්සේ ওই කතෝලික අය එහෙම මුලා කරනවා මේ ජේසුස් වහන්සේගේ කුරුසයෙන් ගලවපු ලී කෑලි කියලා දෙනෝ කරේ දාගන්න. ඒක මාත්මේ කියන්න මම ගව මොකද්ද ලී කෑල්ල කියලා. එයා ගෝ මේක ජේසුස් වහන්සේ වෙන ගහපු කුරුසේ ලී කෑල්ලක් කිව්වා. කවුරු හරි කෙනෙක් අඳලා දුන්නා. සියලුම ආගම් අතර මේක තියෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ සාපි ධර්මය හොඳට තමන්ට සාපේක්ෂිතව තමන්ගේ හිතට තේරුම් ගන්න පුළුවන්, ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් මාර්ගය කියන්න ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි දේවල් විශ්වාස කරගෙන තර්ක ඇති කරගන්නට එපා. නිකාම නිකාං කාලය විනාශ වෙලා යනවා. ඒවත් අපිට සලකන්න පුළුවන්කම තියෙන්නේ අපිට අර එන විචිකිච්ඡා ධර්ම ඇතුළටම මාන උද්දච්ච අවස්ථා හැටියට තමන්ගේ මාන්නයන් කියන්නේ තමන්ගේ විශ්වාසය, තමන්ගේ කෝණය, මාන්නය. ඉතින් හිතන්න පුළුවන් අර මෙහෙම ලොකු වෙලා ඉන්න එකේ මාන්නය කියලා, ඒක නෙමෙයි මාන්නය කියන්නේ. එනනේ තමම් මොනම විදියකින් හරි යම්කිසි දෘෂ්ටිධාරී බවක් අටගෙන තියෙනවා නම්, ආසත්ත බවක් අටගෙන තියෙනවා නම්, අන්න ඒකට කියන්නේ මාන්නය කියලා. අපි අය මාන්නයෙන් ඉන්නවා කියලා හිතන් ටිකක් ලොකු මිනිස්සෙක් වගේ ඉන්නකොට අන්න ඒකට මාන්නයෙන් ඉන්නේ කියලා නෑ. ලොකු මිනිස්සෙක් කොහොමත් ලොකු වගේ ඉන්න ඕනේ. ආයතන ප්‍රධානීෙක් වගේම ඉන්න ඕනේ. එහෙම නැතු ඉන්න බෑ. පොලිස් නිලධාරිය පොලිස් නිලධාරිය වගේ ඉන්න ඕන. හමුදා නිලධාරිය හමුදා නිලධාරිය වගේ ඉන්න. ලොකු හාමුදුරුව වගේම ඉන්න ඕන. ඒකට නෙමෙයි. දැන් මාන්නේ හොඳ නැහැ කියලා අපේ අය බිම වාඩි වෙනවා. ප්ලාස්ටික් පිඟන් වල කෑම කනවා. නේ දැන් මාන්නය දුරු කරගන්න කියලා. ඒවයි මාන්නය දුරු වෙන්නේ. මාන්නය කියන්නේ එහෙම එකට නෙමෙයි. අභිමානය තිබිය යුතු දෙයක්. අභිමානය තිබිය යුතු දෙයක්. මානේ නැති බව, අනතිමානී බව ප්‍රත්‍යක්ෂ කළ යුතු දෙයක්. ඉතින් හැම දිනාටම දුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා.